Paola tiene. Andrei, pas nada gitu.
ප්‍රශ්න ඉවරලා ගියේ සර් වෙනස් කට් තියෙනවා මේ කට් ප්‍රශ්නක් තියෙනවද
ආදරේ සොනස්
ආ කියන්නේ
මේ සොනස් මේ දැන් චතුරාර්ය සත්‍ය පළවෙනි එක මේ දුක්ඛාරය සත්‍ය ඒක ස්වාමීන් වහන්සේ මේ ඉමස්මින් සති ඉදං හෝති ඒක අනුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
ඒක පැහැදිලි කරන්න බෑ අත්‍තරම ওই ප්‍රශ්නේ වැරදි අහන එක ඔතන ඉමස්මින් සති ඉදං හෝති කියන වචන පදේ අපි අල්ලගත්තට හොඳට බලන්නකෝ අපි මේ ලෝකයේ තුල දන්න එකකවත් මෙය කියලා දෙක මෙය කියලා එකක් දෙය දෙන්නේ එය මෙය කියලා දෙකක් දෙය දෙන්නේ කියලා
ඔය මෙය කියලා දෙකක් නෝ
ඉතින් එතකොට මම කොහොම පැහැදිලි කරත් අපි ඉන්නේ එය මෙය කියලා දෙකෙන් අපි නිකන් නමට විතරයි ගන්නේ ඒ දෙකම එකක් වෙන්නද කියලා ආයෙ ඉන්නේ ඒ දෙකම එකක් වෙන්නද කියලා එකම එකක් කියලා නෙවෙයි හැමෝනේ දෙකම එකක් වෙන්නද කියලා අපි හිතරනේ ගන්න
ඔව් ඔව්
එනවා ඉගෙන හද මෙහෙමනේ දැන් චක්කුංජ පරිච්ඡ රූපේච කියලා කිව්වහම අපිට හිතෙන්නේ මොකද්ද? ඔව් චක්කුවයි රූපයයි එකම වෙන්න ඇති. මොකද මේ ඇති ගල්ලි මේ වේනේ. නමුත් අපිට එතන එනවා නේද හිත ඇතුලේම දවසක්. ඔව් ඇහැයි රූපයයි කියන දෙකම එකක් වෙන්න ඇති කියලා නෝ කියන හැටි කියලා. දෙකම එකක් නෙමෙයි එකම එකක් කියලා තියෙනවා උතන. මම මේක කිව්වේ ප්‍රශ්නේ වැරදි කියලා. ඔය මාස්ටි නිරෝධා ඉදන් නිරුද්ධන්ති කියන එක තේරෙනවා නෙමෙයි. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධන්ති කියන එක වැටහුනොත් තමයි ඉමස්සින් සත් ඉදන් හොති කියන නෝන එන්නේ. තේනවාද?
ආහහහ එතකොට චතුරාර්ය සත්‍යත් එතකොට තේරෙන්නේ පළවෙනි එකම තේරෙන්නේ එහෙම උනොත්.
ඔව් ඒකනේ මම අර කලින් මුලින්ම මම මතක් කරලා දෙනවා මම කිව්වේ කෙලින්ම කෙරවලට අහු වුණොත් තමයි හතර හැලට අහු වෙන්නේ.
හරි හරි හරි. නැත්තම් අපිට අහු වෙන්නම මේ නිසා එය වේ කියන පැත්තෙම තමයි පළවෙනි එකම අහු වෙන්නේ චතුරාර්ය සත්‍ය එතකොට.
ඔව් ඒකනේ දැන් ජාතියම දුකයි කියන්නේ ඒක ලැහුවම මොනවද දෙන උත්තර? මැරෙනවා නේ, ලිඩ වෙනවා නේ. ඒක ඒ මොකද්ද? අරක නිසා මේකනේ?
මේක ඔව්. අපිට අරක මේක නිසා මේක කියන එක එතකොට තේරුම් ගන්න කෙරවල දැකලම ඉන්න ඕනේ නෝ.
ඔව් තේරුම් ගන්න බෑ කොහොමද? මෙහෙමයි අනු අර අපිට කියන්නේ අනුමාන වශයෙන් ඉතින් උපමාවක් දෙන්න පුළුවන්. නමුත් උපමාවෙන් තේරුම් ගන්න එක තමන්ගේ මනස තුලින්ම ගන්න ඕනේ. ඒකෙන් අර ලෝකෙ මට්ටමින් උපමාව ගත්ත ගමන් අහුවෙන්නේ ඉතින් නමට තමයි මේ ඇතිකල්ලි මේ වේ කියලා. යාගේ මනස දන්නව දෙකක් තියෙනවා.
සමනන්ද මේ එතන චතුරාර්ය සත්‍ය මේ දුක්ඛාරය සත්‍ය ඵලයේ ඒක බුද්ධ වචනේ කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ? ඒ කියන්නේ මේ ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ කොහොමද?
ඒක තමයි දැන් අයි මේකනේ දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ තේරුම් ගන්න එකක්ද අවබෝධ වෙන එකක්ද?
අවබෝධ වෙන එක.
අවබෝධ වෙන එක බුදුහාමුදුරුවෝ කොහොමද කියලා තියෙන තරක් තියෙන්නේ?
අනේ මම දන්නේ හරියට මේ සඳහන් කරලා තියනවාද කියලා
සමහරවිට. අනේ නෑ ඒක තමයි. ඔතන බලන්න ඔය ඔක්කොම සූත්‍රවල පෙන්නන්නේ මොකද්ද? අවබෝධයට මූලික මඟ සහ අවබෝධයෙන් පස්සේ තේරෙන ස්වභාවය ගැන. අවබෝධයේ කියන එක කියලා පෙන්නන්න බෑ.
ඔව් ඒක හරියට පස්සේ ස්වභාවයනි කියලා තියෙනවා සංකල්පන.
ඉන්නේ බුදුහාඳුර පෙන්නන්නේ ආදි බ්‍රහ්මචර්යාව සහ බ්‍රහ්මචර්යාව. ඕක මැදනේ තියෙන ඥානය කියන එක.
ඔව්.
ඒ තමයි ඥානය තමයි ශ්‍රුතයෙන් එන්නේ. එතකොට ඒක තමයි දැන් එතන දැන් මේ ඥාණය හදන්න කියලා කරලා වැඩක් නෑ මේක. Taman daran inna mateya kiwwahama eke dina adu paul tika clear කරලා දෙනකොට එතකොට ඒ වැරදි tikaway නොවන විදිහට මනසිකාරය හදනවනේ.
හරි හරි ඔය වැරදි tika තමයි එතකොට අපිට අල්ලගන්න තියෙන ඒ tika තමයි අයින් කරගන්න ඕනේ එතකොට නේ.
ඕ ඒ කියන්නේ මිනිස්සෙක් හැදෙනවා කියන්නේ දහමහනකොට.
සෝ. ගොම් පිච්චි දෙන පෙන්සොරයි.
හරි පෙන්සොරයි.
සමිනාස උතන මේ මට තියෙනවා ගැද්දද මෙහෙම දැන් අපි කොච්චර හරි අහන්නේ අපිට මෙතන මේ අහ ගන්න ඕන කැලේක තියෙන පූර්ව ප්‍රතිපදාව කියන එක.
ඔව්
ඔව්. ඔව් එතකොට දැන් අපි ගොඩක් කාලවට මේ පූර්ව ප්‍රතිපදාව ඇත්තටම අපිට මේක ශක්තිමත් කරනවා නම් ගොඩක් කාලයක් කරන්න පුළුවන් පූර්ව ප්‍රතිපදාව ගැද්දෙන්නේ.
එහෙම.
දහමම.
එහෙම.
ඒක සමිනාස දැන් ඒක මට තේරිච්ච දෙයක් දැන් මෙහෙම දැන් අපිට දැන් හිතෙනවා දැන් මෙතනුණත් හිතෙනවා සමහර දාර කෙනෙක් අහන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ මොකට මෙයා අහනවද?
ඔව්.
එපමණකින්ම මට හිතෙනවා මම ඉන්නේ වැරදි තැනක කියලා. කියන්නේ දැන් සමහර වෙලාවට ඒක දැන් ඔබ වහන්සේලාගෙන් පේන්නේ නැහැ. දැන් මම දැකලා තියෙනවා සමහර දාර මේ මෙතනුණත් අර කොග්ගලගේ මහත්තයා නැත්නම් අපේ පඬිත හඳුර ඒ වගේ කට්ටිය ගත්තම අපි යටවටම ගිහිලා ප්‍රශ්න අහනවා. ඒක සමහර දාර උන්වහන්සේ දන්නම් ප්‍රශ්න අහන්නේ මේ අපිට අවබෝධයි. නමුත් අපිට හිතෙනයි මේ වගේ ප්‍රශ්න දැන් තව කෙනෙක් හරි කතා කරනකොට අපිට හිතෙනවනේ මේ ප්‍රශ්නේ කියලා. මගේ පැත්ත ගැල වුණා නම් මට එහෙම වෙන්න ඕනේ නෑනේ. එතනම මම කම්පැනි එකකින් තමයි මං හිතන්නේ ඔතන ඇහෙන්නේ මට.
ඒක ඒක අයගේ පොයින්ට් එකට දෙපැත්තක් පේනවා. එකක් තමයි හරියට ඒ කියන්නේ මම මම එතන අදහස් කරේ ලෝකය තුල මනුස්සත්වය තියෙන කෙනෙක්ටවත් එහෙම හිතෙන්නේ නැහැ අතරම. උත්තරීතර මනුස්ස ගුණධර්මයක් හැදිච්ච කෙනාට කොහොමද හිතෙන්නේ?
අහහ.
ඒ කියන්නේ අතරම මූලික ප්‍රතිපදාව. ඒ කියන්නේ මනුස්සකම හදාගත්ත කෙනාට හැමදෙසිම තේරෙන්නේ මොකද්ද? මේ මනුස්සයා මේක අහපු නිසා මට කොච්චර සිතක් වුණාද කියන්නේ. නැත්නම් මේක ඇහුවේයි කියලා හිතෙන්නේ
නැහැ. එහෙම දෙයක් තියෙනවා.
ඔව්. ඒක තමයි මං කියන්නේ දැන් උතන අර දරදී ඇදීමම තමයි පෙරත්කලේ පසුවත්කලේ කියන එක හරියටම එනවනේ.
ඔව් ඔව්.
ඒක මම නම් කියන්නේ ඒක තමයි තමන්ගේ නුවණම තමයි එතන ඉන්නේ. ඒක තමන් තුලින් තමන්ගේ ස්වයං විවේචනය අරගෙන තමන්ගේ අඩුපාඩු පුළුවන් තරම් නැති කරගන්න කරන බෑයමමයි කෙනෙක්ව එතනට අරන් යන්නේ. ඒ අපි ධර්මයේ වේසයෙන් හරි අපි කෙනෙක්ව පහස් කරලා හිතනවා නම් කෙනෙක්ව උසස් කරලා හිතන්න ගන්නවා නම් අමුතු ලබ්ධියක් ආදරයක් ඇති කරගන්නවා නම් අර කෙනාට ඒක හරියන එකක් නෙමෙයි. ඒකෙන් කවදාවත් ගොඩ යාමන්නේ.
ඔව් සමහර වෙලාවට අර ගොඩක් වෙලාවට ඔතන වෙන්නේ අපේ අතින් ස්වාමීන් වහන්සේ අපි මේ අහපු කෑල්ලක් නැත්නම් අපි මේක දන්නවා කියන මට්ටමෙන් අපි බහිනවා මං හිතන්න තෙන්ද. එහෙම දෙයක් අපේ අතින් එනවා සමහර වෙලාවට
ඒක බලන්නකෝ මේක නේද? ඒක නෙමේද? අපි මේ මෙතුවක්කල් මම කියන්නේ බණ අයින් කරලා දාන්නකෝ. මෙතුවක්කල් ජීවිතේ ගත්ත හැම ඩිසිෂන් එකක්ම ගත්තේ මට හරි කියලා තේරලා නෙමේද බලන්නකෝ.
ඔව් සමහරවිට.
ඒතකොට දැන් අපි ධර්මයටත් කරන්නේ මම හරි කියලා ගන්න තීරණේ විශ්වාස කරන එක නම් එයා ඇත්තටම අල්ලල් කිනේ වැරදි පොටේ. මේ දහමක අහුවෙන හොඳම ලස්සනම මේ ආශ්චර්යය තමයි දහමේ විතරයි මම වැරදි බවට හම්බෙන්නේ. අනිත් හැම තැනම මම හරි කියලා හම්බෙනවා.
ඔව්.
එනේ තරලෝ මේකයි දහමේ විතරයි සක්කාය දිට්ඨිය දුර වෙන මගක් තියෙනවා. අනිත් හැම තැනම සක්කාය දිට්ඨිය එක දිගට නියතව පවතින විදිහට හම්බෙනවා. එනවා. ඒකයි මම හරි හවසම කියන්නේ දැන් ධර්මය මෙච්චර ගැඹුරුයි කියලා කෙනෙක්ට වැටහෙනවා නම් ආයි මම කියනකන්වත් වෙන කෙනෙක්වත් කියනකන් ඉන්න ඕනේ නැහැ සිල්ටි කරකින්න. මන භාවනා කරන්න දානමාන කරන්න මම කියනකන් ඉන්න ඕනේ නැහැ නේ. ප්‍රඥාවක් නුවණක් පහළ වුණා නම් මේක මෙච්චර සියුම් ගැඹුරු සාගනයක් කියලා එයා නිකම්ම මනස හදාගන්න ඕනේ මිනිස්සෙක් විදියට. තේනවද? එතකොට කලින් රඟපපානන් හිටියේ, කියන්නේ අපි කියන්නේ මූලිකතාවට නම් අනිත් මිනිස්සු උදව් කරේ මේ ගැඹුරු අහුවෙනකොට තේරෙන්න ඕනේ මේක කරලා හරියන්නේ නැහැ. හදපත්ලෙම මේක කළ යුතුයි කියන එක. පැහැද?
අවසන්.
ඒ මට්ටම ඉතින් තමන් තුලින් වෙන ඥානයක් තමයි.
ඔව් නැසන්නස එතන වෙන්නේ ඔය පැත්තට නේද ගොඩක් එක දැන් අර අපේ අතින් ගොඩක් වෙලාවට මම හිතන්නේ වෙන්නේ දැන් අර අපි දන්නවා කියලා මට්ටමින් සමහර තැන් වලට වහිනවා ඒක තමයි වැරද්ද ඒ කියන්නේ එතකොට තව කෙනෙක් පහදලා දෙන එක ඇත්තටම මේ ඒක අපිට හරියට ග්‍රහණය කරගන්න බැහැ ඇත්තටම අපි ඒකකින් ඇයි අපි දැන් ලොකු කම්පැනිකින් එන්නෙම ඒ කියන්නේ මම දන්නවා මේ කහා මේ දන්න එකනේ කියන්නේ අද කියනකොට අර ඒ ස්වරූපයෙන් අපිට ඇත්තටම අතනින් දහම මතු වුණත් එතනින් දහම ඇහෙන්න තිබ්බත් ඇහෙන්නේ නැහැ මොකද අපි ඉන්නේම අතන වැරදි මතයක නිසා වැහගන්නේ
නෑ ඒකයි අර මේ මිලින්ද ප්‍රශ්නේ වුණත් නාගසේන හාමුදුරුවෝයි කවුද මිලින්ද රජතුමාගේ ප්‍රශ්නේ ඇති වෙනකොට නාගසේන හාමුදුරුවෝ මුලින්ම කියන්නේ රජතුමනි මං උත්තර දෙන්නම් හැබැයි විවාද නම් බෑ ඒ කියන්නේ ඔබ මේ අහන්නේ විවාදකින් තර්කකින් මාව විඳින්නම් මම කතා කරන්නේ හැබැයි අවබෝධ කරගන්න ඕන හින්දා අහනවනම් මම කියන්න. තේනවද? ඒ එතනේ මාර්ම හැංගියා දෙනවා. ඒ කියන්නේ එතන අදහස ගන්න තේරෙයි. දැන් අපි හැමතිස්සෙම තේරුම් ගත යුත්තේ දැන් ඔය එහා පැත්තේ දැන් මාත් එක්ක කතා කරන දැන් අයියා කතා කරනකොට මම අයියා කියන එක හොඳට සාවධානව අහන්න ඕනේ. පැහැදිලිද? නැත්නම් මට කතා කරන්නවත් බැහැ. ඒතර අයියා කියන වචනයක් නෑරා මම හරියට ඇහුවොත් විතරයි මට තේරෙන්නේ මේ මිනිස්සයා කියන්න හදන්නේ මේක නේද කියන එක. ඒ වගේම මම කතා කරනකොට අයියා හරියට හිත තියලා කන තියලා ඇහුවොත් තමයි මේ කියන්න හදන්නේ මේකයි කියලා අනිත් පැත්තට තේරෙන්නේ.
ඔව්.
නැත්තම් මේ තර්කවාදයක් කරලා අර කිසිම අපි කියන්නේ කෙලවරක් නැතුව නිකන් ඔහේ නිකන් ඈලි බෑලි වෙලා දියාරු වෙලා යන සිද්ධිය තමයි
වෙන්නේ. ඔව් නැසන.
අන්තිමට ඒකෙන් වෙන්නේ මොකද දන්නවද? කාලෙත් අපරාදී. දෙන්නගේ තිබ්බ යාළුකමත් බිඳිලා.
ඔව්.
ආයි මූණ බලන්න හිතෙන්නේ නැහැ. ඇයි ඉතින් තර්ක කරලානේ?
නැ ගොඩක් කට්ටිය අර මට දැන් සමහර කට්ටිය කතා කරාම කියන්නේ මේ මන්නේ මේ දේශනාව අහන්න ගියා සමහර අය ඉරහින් ඉන්න අඳුරන කට්ටිය අර කතා කරනවා.
එහෙනම්
ඊපස්සේ කතා කරලා දේශනාව දැන් මං අහලා ඉවරනාට පස්සේ දැන් එයා කියනවා ඔයත් අහන්න මමත් අවශ්‍යයක් අහනවා මේක නියමයි දේශනාව කියලා. ඊට පස්සේ කතා කරලා ඉවරලා කියනවා මේ ප්‍රශ්න ටික දැන් මට නෑ මේ දේශනාවේ අහන්න තිබ්බ ටිකක් දැන් ඒ ටික ලිහුණයි කියලා.
එහෙනම්
ආ ඉතින් අනිත් පැත්තට මං අහන්නේ ඉතින් එහෙනම් දැන් ඔයා දිට්ඨි සම්පන්න වුණාද කියලා කියනවා. දේශනාව තේරිලානේ. ඔව් ඒක තේරෙන්නවා කියලා මතේ දාගෙනමයි අහන්නේ. කියන්නේ යා හිතාගත්ත උත්තර ටිකක් යාට ලැබුණා. හිතේ තියාගෙන හිටපු ටිකක්. එපමණකින් යාට අර දහම ඇහෙන්න තියෙන ඊට කඩ ඇහිරෙනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හිතාගෙන මේ නිසා මට මෙතන ඇහුන්නේ නැහැ කියලාම
මම වහිනවා. මම මෙතන අදහස් කරන්නේ කොහොමද මේ දැන් හැමෝම ඕනම දෙයකින් බලාපොරොත්තු වෙන සතුරුනේ. ඕනම දෙයක් මම කියන්නේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි. සරලව හුස්ම ගන්නකින් පවා බලාපොරොත්තු වෙන සැනසීමනේ. මම කියන්නේ හැමදෙස්සෙම ධර්ම සාකච්ඡාවක් කරන එකේ වාසිය Taman තියාගන්න මට නිවන් දකින්න බැරි වුණා කියන දොම්නසර යන්න එපා. මම දරන් හිටපු මතය වැරදි බවට මට තේරුණාගෙන ඒ සතුරු වෙන්න. ඒ සතුට තුලින් බලන්ඩ එහෙනම් මගේ තව වෙන්න තියෙන අඩුපාඩු ටික හොයාගන්න ඕනේ කියන ඒ කියන තිම්ම ගන්න. අද හුඟකලාට වෙන්නේ අපි නිවන කියලා අපි දන්න එකක් හිතාගෙන බණ ටික අහනවා මේ නිවන දකින්න ඕනේ කියලා අන්තිමට බොහෝ දෙනාට වෙන්නේ මේක තේරෙන්නේ නැහැ කියලා අතාරින්න එක. ඇයිදින් දකින්න ඕනේ කියලා හිතන් හිටපු නිවනක් පස්සේනේ පන්නන්නේ. එතකොට කවදාවත් ඒ කියන්නේ බොහෝ දුරට වෙන්නේ ලැබෙන්නේ නැති එක. ඇයි තේරෙන්නේ නැහැ කියන එක. හැබැයි තමන් මේ කියන එකට විතරක් අනුගත වෙලා තමන්ගේ තියෙන ඒ මොහොතේ චින්තනය ගැන විමසමින් ඇහුවොත් එයාට අනිවාර්යෙන්ම මට අපේලා කියන්න පුළුවන් තමන් හිටපු මතය වැරදි කියන එක හරි තමන්ට හම්බ වෙනවා. ඒක ලොකු සතුටක්. මොකද තමන් දරන් හිටපු මතය වැරදි කියලා තේරුම් ගන්න එක. ඒ සතුටුම තමයි ඇත්තම මට හිතෙන්නේ ප්‍රීතියත් එක්ක අර හොඳට හිත සතුටින් ප්‍රමෝදවත් වෙලා දහමට තව කැමති වෙන්නේ ඒ අර්ථයෙන් ගියොත්. නැත්තම් වෙන්නේ ධර්මේ පා වෙනවා. අයි මේ කියන එක තේරෙන්නේ නැහැ. කොච්චර බැහුවත් අල්ලගන්නත් බෑ. අන්තිමට ෆෙඩප් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ස්ට්‍රෙස් වෙනවා.
ඔනේ ඕකම තමයි ස්වාමීන් වහන්සේ අපි කරන වැඩි දේශකයන් වහන්සලා බෙදා ගන්නවනේ. ඒකත් අපි අතින් ඉන්නේ ඔය හේතුව නිසාම. ඒ කියන්නේ අපි දැන් කලින් හිතාගෙන ඉන්නවා මේ ස්වාමීන් වහන්සේ කියන එක නම් හරි. වෙන කෙනෙක්ගේ කතා කරනකොට නෑ මේක වැරදි. ඒ මතයට අපි වැහගන්නෙම මං හිතන්නේ අපි නිවනක් දන්නවනේද? අපි දන්න නිවනක් හොයාගෙන යන්න හදනවා මං හිතන්නේ. ඕක
මම නම් හිතුවා අදහස් කරන්නේ දේශකයෝ වෙන් කරගන්න එපා. ධර්මයයි අධර්මයයි වෙන් කරගත්තම නේද?
එතෙන් ආව නම් හරි.
ඔව් ධර්මයයි අධර්මයයි වෙන් කරගන්න එතකොට සාකච්ඡාවක් කරන්න පුළුවන්. කියන පුද්ගලයාට පහදින් දෙපා එක බුදුහාමුදුරුවත් කියන්නේ නැති එක පුද්ගලයාට පහදින එක.
අපි ගොඩක් වෙලාට යන්නේ ඒ අර්ථයෙන් ස්වාමීන් වහන්සේ කියන අපිටින් එන්නේ ගොඩක් වෙලාට අර මොකක් හරි බණක් ඇහෙනවා නම් ඒ පැත්තරම් බලනවා ඒ පුද්ගලයාගේම ඒ ස්වාමීන් වහන්සේත් එක්කලාව නැත්නම් ඒ කියන්නේ අර කෙනාට දැන් කැමති ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ ඒ පැත්තරම් බලනවා වෙන එකක් ඇහෙනකොට අපිට ඒකට මේ කැමති නෑ. ඒ කියන්නේ වෙන
එතනයි මට නම් අදහස් වෙන්නේ මේක දැන් අපි දැන් මම කියන්නේ අපි සාමාන්‍ය අපි හැමෝම ආස තැනින් තමයි පටන් ගන්නේ. ඒක ගැන මම කිසිතරක් කියන්නේ නෑ. මම කියන්නේ දැන් අපි ආස තැනින් පටන් ගන්නව නම් අපි බය නැතුව වෙන දේවල් අහන්න දෙපයි. ඒ අපි දන්නවනේ දැන් අපි අද කරන්නේ අපි ආස දෙයට කොටු වෙලා වෙන දේවල් අහන්න තියෙකනේ. හැබැයි මට නම් තේරෙන්නේ අපි ආස දෙයක් තියෙනවා නම් ඒ දේ විශ්වාසයි නම් අපි බය නැතුව ඉතුරු ටිකක් අහන්න ඕනේ. එතන මම කියන්නේ දැන් මේ කියපුත් බලෙන් ඔක්කොම අහන්න කියන එක නෙමෙයි. මේ හැඟීම ගන්න මේ කියන්නේ මනස විවෘත වෙන්න ඕන පැත්තක් ගැන.
ඔව්. ඒතන තමයි
මට තරහ එන්නේ. දැන් මේකේ අදහස ගන්න එපා. ඒක තමයි ඉතින් අහන්න කිව්වනම් ඉතින් ඕන කෙනෙක්ගේ ඕන දෙයක් පත්‍ර මේ චිත්‍රපටි ඔක්කොම බලන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙතන අදහස ගත්තනම් එතන තමයි ඕනේ ඈ.
නෑ එතන තීරණ ස්වාමීන් වහන්සේ දැන් සමහර ධර්මයක් කියවෙනවා ඇත්තටම ලෞකික පැත්තටම. මම හිතන්නේ ත්‍රිපිටකේ වුණත් ඔක ලෞකික පැත්තටම කියන්නේ ඔය මේ සමහර කියන්නේ නිවන් දකින්නම ආවි නැති කට්ටිය උදසා සමහරලාට කියවිච්චේවත් තියෙනවනේ. ඒ කියන්නේ මේ ජීවිතය ගැනයි මේ ලෝකයේ ඇත්ත කරලම කතා කරපු උදාහරණ ගොඩක්ම. එහෙමයි. ඇත්තට අර ධර්මයේම මෙයාට අවබෝධ කරන්න කියලා හිතුණොත් පුළුවන් කියලා උදාහරණ තේරුණොත් උදාහරණ කරන්නේ අර එයාට කෙරවලට මේක කියලා දෙන එකනේ. එහෙමයි. දැන් අපි ඕක වෙනම මතයක් දාගෙන ගියාම දැන් අපිට වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපි දැන් වෙන කෙනෙක් අපිට හම්බුණාත් දැන් ඒ කියන්නේ මං කියන්නේ මේ වෙන වෙනම අහනවා කියන එක නෙමෙයි ස්වාමීනා. දැන් බස් එක හරි කමන්නේ අපිට හම්බ වෙනවා නම් වෙන අන්නාගමකෙක් හරි එයත් එක්කලා කතා කරන්න තරම් අපි සමහරලාට යටපත් පාත් නැහැ. මොකද අපි දැන් දෙයක් දන්නවා නැත්නම් අපි දෙයක් හිතාගෙන තමයි යහන්නේ. මෙයා වැරදි කියන මතේමයි අපි කතා කරන්නේ සමහරලාට පටන් ගන්නෙම.
එහෙමයි. ඒක තමයි. එතන මට නම් හිතෙන්නේ අර ඒ බෑ ආගම් දර්ශන කියන එක ඔය ඔක්කොම බෙදා ගන්න මූලික හේතුව මනුස්සකම් ටික මිනිස්සුන්ගෙන් ගිලිහෙච්ච එක. මනුස්සකම තිබ්බ තැනක කවදාවත් ආගම් ජාති කුලම වල මේ ભેද බින්නකම් තිබිලා නැහැ. ඒ කියන්නේ අර අපි අර කියන්නේ එකමවකගේ දරු කැල ලෙසිනා යමු කියලා ඔය ගාති ගියේ කියන්නේ.
ඔව්.
ඉතින් එතන ඒක මම හිතන ආනසමරකෝන් මේස දාන්න නැත්තේ ඔය ඉතිහාසය ගත්තත් දැන් අපේ වර්ගවාදී පුද්ගලවාදී ભેද බින්නකම් තිබිලා නැහනේ. ඒ කියන්නේ මුස්ලිම් මිනිස්සුද බර්ගර් මිනිස්සුද ඔක්කොමලා එකට ජීවත් වෙච්ච පරිසරයක් තමයි. නමුත් ඒක අරග තමයි අවශ්‍ය සාසා වුමනා වැඩි වෙන්න සමාජයේ පරිහානිය නිකම් වෙනවා. එතකොට අර මම ළඟදී ඉන්ටර්වයුව එකක් බැලුවා ඒක කියන්නේ දැන් ඇස්පේන් නැති නැත්නම් අපි කියන්නේ ඩිසබිලිටි ඒ කියන්නේ අපි කියන්නේ දුර්වලතා අවශ්‍යතා තියෙන මිනිස්සු සාමාන්‍ය කාලයක නම් ඒ කියන්නේ මේ කොරෝනා වගේ කාලයක් නැතිකොට කඩේකට ආවත් ඕන මිනිස්සෙක් බැහැලා උදව් කරනවානේ.
ඔව්.
නමුත් ඒ මිනිස්සයා එදා ඒක කියන්නේ අද වෙනකොට පාරට බැස්සත් අන්ධ මනුස්සයෙක්ව පාරෙන් එහා පැත්තට එක්කන් යන තරම් මිනිසුන්ට ඒ මනුස්සකම ගිහිල්ලා තියෙන කියලා. එයා ඒකට රද්දක් කියන්නේ. එයා කියන්නේ අවශ්‍ය සාසා වුමනාවල තීව්‍ර බව වැඩි වෙන වැඩි වෙන මිනිස්සු තමන්ගේ රැකවරණය, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විතරයි මේ පොරපිටියට එන්නේ. අනිත් කෙනා ගැන තකන්නේවත් නැහැ කියලා. මම මනුස්සකම කියලා හැමදාම දාස් කරන්නේ තමන්ට වගේම අනුන්ට මෙලොවට පරලොවට ප්‍රඥාවන්තයෙක්ගේ සත්පුරුෂයෙක්ගේ ප්‍රශංසාවට ලක් වෙන විදිහට වැඩක් කරන්න කියලා මම අදහස් කරන්නේ. තමන්ගේ සර්වයිවල් එක රැක ගන්න දෙයක ප්‍රශ්න නැහැ. හැබැයි ඒක ඒ වගේම අනිත් කෙනාටත් කරන්න තියෙන උදව්ව බය නැතුව කරන්න කියන එක. අපි ඔය ඕවා අපි කරනවා අපේ සර්වයිවල් එක අපි ස්ථාවර කරගත්ත වෙලාවට. නෑ දෙකනේ අපිට 100% ෂුවර් නම් අපිට තව මාසයක් කන්න පුළුවන් කියලා අපි ඉතින් ගිහිල්ලා එක එකව බෙදෙනවා. හරිද?
නැත්නම් නෑ.
හැබැයි දැන් මට මේ වේල විතරයි තියෙන්නේ. මම මේ වේලෙන් කීයක් හරි චුට්ටක් හරි දෙන්න ඕනේ කියන එක. කරන්නෙම නෑ.
ඔව් කරන්නේ. අන්න ඒක තමයි කරන්නේ අපි.
ඒක තමයි බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු දානපතියන්ගේ සහ අද ඉන්න දානපතියන්ගේ ප්‍රධාන වෙනස. අර එක තැනක මතකද දන්නේ එකක් තියෙනවා. ඒකේ පෙන්නනවා බුදුහාමුදුරන්ගේ කාලේ ඉපදිලා ඒ පවුලේ හැමෝම රහත් වෙනවා. ඒකේ අසීර කතාව බුදුහාමුදුරු කියනවා එක්තරා කාලයක පසේබුදු පියන් වහන්සේලා වැඩ ඉන්න කාලේ මහා නියලියක් ආවලු. ඒ ගෘහපතියා පුදුම මේ අපි කියන්නේ පුදුම හොඳ මිනිස්සෙක්. ඒ ගෘහපතියා කිව්වලු මෙහෙකාරයෝ කැඳවලා රෝණී මට දැන් මේ නියගේ එනවා. මේ නියගෙන් මට අටුවේ තියෙන්නේ තව අවුරුද්දකට හරි අවුරුදු පහකට හරි කෑම. ඊට එහා නෑ. ඒ හින්දා ඔබලට ඕනනම් අරගෙන යන්න නැත්නම් මෙහෙ ඕනනම් ඉන්න. හැබැයි මෙතරයි කෑම තියෙන්නේ. තමන් කැමති දේක් කරගන්න කියලා. ඊට පස්සේ ඒ ගෘහපතියයි බිරිඳයි දුවයි පුතයි මෙහෙකාරයයි මෙහෙකාරයම මත හැදිලා ඉතුරු වුණා. අනිත් කට්ටිය ගියා. ඊට පස්සේ මේ නියගේ එන්නෙන්ද දැඩි අන්තිම නියගේ يعني නියගේ තාම පවතින අටුවේ තිබ්බේ අන්තිම හාල් මුට්ටි. يعني අර අපි කියන්නේ හාල් ගන්න අර මේ කෝපෙන් ගන්න එක හාල් කෝපෙයි තිබ්බේ. ඊට පස්සේ බැමිණිය කල්පනා කරා ඉතින් මේක අවසාන කෑම වේලනේ. ඊට පස්සේ කෑම නැහැනේ කොහොමද? මේක උයලා කන්න ගත්තා. මේ වෙලාවේ මේ පසේබුදු කියන වංශේරමක් වඩිනවා මේ දානෙට පිටවාද. දැන් අපි එහෙම ඔහොම වුණා නම් අපි අපේ සර්වයිවල් එක විතරයි බලන්නේ. අපි ගණන් ගන්න නෑනේ. මොකද ඉතින් අපි ජීවත් වෙලා ඉන්න බෑ දන් දෙන්න හරි කියලා අපි හිතනවනේ. ඔව්. අපි එහෙම හරි සාධාරණීකරණය කරගන්න ඕනේ. අපි ජීවත් වෙලා හරි ඉන්න බෑ දන් දෙන්න. එහෙම හරි ගන්න නෑ. නමුත් අර ඒ බලන්නේ ඔය චින්තනයේ එතන කියනවා අර ගෘහපතිතුමා දැක්කා කියනවා මේ ස්වාමීන් වහන්සේව. දැන් එයා දන්නේ නෑ මේ පසේබුදු කියන වංශේරමක් කියලා. හොඳේ. ඔව්. මේ ස්වාමීන් වහන්සේ නමකට දන් දෙන්න ලැබෙන අවස්ථාව. ඒම් පොතේ අර හාල් සේරුවෙන් හයෙන් එකයි දැන් ගෘහපතිලා තියෙන්නේ. ඉතින් ඒක ගිහිල්ලා පූජා කරනවා. ඒ කියන්නේ අනිත් පස්සෙනාට කියන්නේ උඹලා දෙන්න ඕනේ කියලා. හොඳේ. මෙතනගේ ඇතුලෙන් ජෙනුවින් හිත ඇවිල්ලා ගිහිල්ලා පූජා කරනවා. ඒක දැක්කට පස්සේ ඊතුරු පස්සෙනාටත් හිතෙනවා මේක දාන එකට දෙන මේ ස්වාමීන් වහන්සේගේ බඩගිනි නිවන්නේ කොච්චර දෙයක්ද කියන එක. එතන පෙන්නනවා ඒ හය දෙනාම දානේ පූජා කරනවා. ඒ දානේ අරගත්ත මේ පසේබුදු කියන වහන්සේ දානේ වළඳනවා. ඒ එතන ditta ධම්ම වේදිනී ආනිසංස කියලා මතක් කරනවා. අර බැමිණිය අන්තිමට හිත හදා ගන්නවලු හැමෝටම කියලා ආයිනම් මේ බත් ඇටයක්වත් කන්න වෙන්නේ නැහැ. නමුත් දැන් බත් වේපු එකේ වතුර තියෙනවනේ කැඳ වෙච්ච. ඒ කැඳ ටික බීලා අපි යමු කියලා. ඒක ගිහිල්ලා බත් මුට්ටි අරනකොට සහල් නිකන් උතුරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එච්චරට ආනිසංස වෙලා කියලා ඒක. ඊට පස්සේ ගමුළු රටටම ගමටම බෙදුවත් කැමියුරු නැහැ කියලා ඒක මතක් කරන්නේ. මට ඒක පෙන්න ගන්න ඕනේ මේකයි. අපි සමහර වෙලාවට අපි මනුස්සකම කියලා හිතන් ඉන්න ඒවා සර්ලෝ සමහර තැන්වල රඟපෑම් විතරයි. අපි අපේ තියෙන පැවැත්ම ස්ථාවර කරගෙන තමයි අපි ඕන කෙනෙක්ට අත දෙන්නේ. කවුරුත් තමන්ගේ පැවැත්ම ගැන හිතන්නේ නැතුව තව කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන මට්ටමට අපි කාමික නැහැ කොහෙවත්. හැබැයි හොඳට බලන්න බෝසතාණන් වහන්සේලාගේ චරිත ඔය මට්ටමටම සංකීර්ණ වෙලා තියෙන එක. ඔය මට්ටමටම කාමිකත්වයේ තියෙනවා. ඒ හින්දා තමයි උන්වහන්සේලා බුදු වෙන්නේ. බෝසත් කියන්නේ අර කියන්නේ මහායාන බුදු සාසනේ බෝධිසත්වරු තමයි බුදු වෙන්නේ කියලා. ඒ වගේ ධර්මය දකින්න ඕන නම් මනුස්සකම උපරිමෙන්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අන්කන්ඩිෂනල් ලව් කියන එක නිකන් හදපත්ලෙම තියෙන්න ඕන එකක්. එතන හරියට අහු වුණොත් තමයි ඇත්තම ප්‍රතිපදාව මේ සීතු මාරුවට යන්න පුළුවන් වෙන්නේ. පැහැල්ල. ඉතින් ඒ වෙනුවෙන් මම හිතන්නේ අලුතෙන් කියන්න දෙයක් නැහැ කියලා මිනිස්සුන්ට හැදෙන්න කියලා. උත්තර ඔය දහමේ ගැඹුරු හරිය තේරෙනවා නම් ඔය මට්ටම හැදෙන්න ඕනි කියන එක තමයි මගෙන් අදහස. ඉතින් ආයෙමට කියන්නේ මේක තම තමන්ගේ තියෙන මනසනුව ගන්න. ඉතින් තම තමන්ට තේරෙන වැරද්ද අඩුපාඩු පුළුවන් තරම් උපරිමෙන් හික්මව ගන්න. තම තමන් දන්න වැරද්ද දැන් හදාගන්න, තමන් තුල නොතේරෙන වැරද්ද අහගන්න තමන්ට වඩා නුවණැත්තන්ගේ ආශ්‍රයට යන්න. නේද? එහෙම කරනකොට මට හිතෙන්නේ ඒ කියන්නේ ඉතාලම ලේසියෙන් ප්‍රතිපදාව අල්ලගන්න පුළුවන් වෙයි කියන එක. නැත්තම්නම් ඉතාලම කටෝර මට්ටමක් තියෙන ඉගෙන ශාසනය අල්ලනවා කියන එක ඉතාලම අමාරු වෙනවා.
එතනාර මමට මටත් ඔක දැන් ඔක එක්ස්පීරියන්ස් පාම ඔය වගේ දෙයක් දැන් ඔබ වහන්සේ ඔහොම කියනකොට මේ තේරුන්නේ දැන් මිනිස්සෙක් මම පාර අයින් ඉන්නකොට ඇවිල්ලා කතා කරා. ඒ මිනිස්සයා ටිකක් අර කිලිටි විදිහට ඇඳගෙන ටිකක් එහෙම. මට ඒ වෙලාවේ ආපු හිතම ඇත්තටම මට ඒ වෙලාවේ ඇවිල්ලා වැඩේ වුණාට පස්සේ තමයි දන්නේ. ඒක ආවෙම මේ මිනිස්සයා දැන් මගෙන් සල්ලි ඉල්ලන්න හරි මොනවා හරි දෙයකට එන්නේ කියන එක. දැන් ඒ හිත ඒ විදිහට එනකොටම මම ඇත්තටම අර මගේ තිබ්බ අර ප්‍රසන්න මෝඩ් එකේ නෙමෙයි මම හිතේ. මේ මනුස්සයත් එක්ක කතා කරන්න. මේ මනුස්සයා මාට කතා කරන්න ආවේ පාරක් අහගන්න.
එහෙමයි.
මනුස්සයාගේ චේතනාව අරක.
එහෙමයි.
කල්පන එකවත් මොනවත් නෙමෙයි. නමුත් මම අර වෙනකොට හිතලා, ඒ කියන්නේ මම ඇත්තටම හිතෙන් එක දාගෙන දැන් අර ස්වාමීන් වහන්සේ කීපයකට කරලා මට හිතා ගන්න බෑ දැන් අර පසේ බුදුහාමුදුරන් දෙන්න පසේ බුදු කෙනෙක් කියලා මේ දන්නේත් නෑනේ මේ දානයක් දෙන්න.
ඒක පොයින්ට් එක ගන්නවා දැන් අද අපි නම් පසේ බුදුහාමුදුරුව අඩින්න ගියාම කොහොමද? එතකොට නම් අපේ කැමරට අවතාරලා දෙයි. ඇයි ඒ? අපි කලින්ම දන්නවා මෙහෙම දුන්නාම ආනිසංස වැඩි කියලා.
වැඩි කියලා.
නමුත් එදා ඒ මිනිස්සු ආනිසංස කඳුලක්වත් බලාපොරොත්තු වෙන්නේ මේ දන්නුනේ. ඒ හින්දා තමයි උතුරන්න ලැබෙන්නේ. අපිට ලැබෙන්නේ නැත්තේ දිට්ඨ ධම්ම වේදිනිය මොනවත් ආනිසංස මේ. අපි කලින්ම දැනගෙන කරන්න නේද?
අන්න එතනයි අපි තියෙන අහන්නෙත් ඒක මේ අපිට ඇත්තම වෙලා තියෙන අපි මේ හැමතේම කරන්නේ මේ ඔය කන්සෙප්ට් එක යට තින්දගෙන
දන්න දෙයක් ඇචීව් කරගන්න තමයි යන්නේ. එතකොට මොකෝ වෙන්නේ? එක්කෝ ඒක ඇචීව් කරා කියලා සතුටු වෙනවා නැත්නම් ඒක ඇචීව් වුණා කියලා දුක් වෙනවා.
දුක් වෙනවා.
ඒකයි. සරසන්න වේදාහුරනේ රෝදලවත් තමක් ගැන පොඩි නොටිෆිකේෂන් එකක් දැම්මා
අපේ. එහෙමයි මම දැක්කයි ආරණ සේනසනේ කරේ.
එහෙමයි. ඒ විශේෂ වේදිර කරන්න යන්නේ. ඔය දාන ගැන මතක් කරපු නිසාත් මෙතන යාළුවෝ ගොඩක් ඉන්න නිසාත් කැමති කෙනෙකුට උදව් කරන්න අවස්ථාවක් සැලසන්නේ මේ වගේ අපි පඬින හඳුරෙත් මම හිතන ඉන්නවත් දන්නේ මම දැන් කුටියේ ඉන්නේ.
එහෙමලුවා.
යම් මොහොතක මේ ගැන මතක් කරනවා මතක් කරන්නම් කියන කාරණාව කිව්වා.
එහෙමයි.
ආ ඉන්න සයිනස්. ඔන්න මේ පොඩ්ඩක් මතක් කරා ඒ වගේම අර මගේ Facebook එකේ තියෙන මේ මෙව්වා එක මොකද්ද post එකක් දැම්මා. ඒක පැහැදිලි නම් ඔය මේ SD එකට ඇවිල්ලා හරියට පොඩි ටික බලා ගන්න පුළුවන්. ඉතින් බණ්ඩාරත් මේ පිළිබඳව යමක් කියන්න අපි මුගේ සංවිධාන කටයුතු ගැන.
හොඳයි හරි. ඒක පස්සේ මේක අපි
ඇත්තමයි.
සර්වන්ස් කරන්නේ. සයිනස් මයිතන අපි හාමුදුර දැනුවත් කරේ අපි අර මේ
ධම්මාස්
කරන්න කියලා අපි පොඩ්ඩක් මේ අදහසක් කරගෙන ඉතේකට කැමති කෙනෙක් ඉන්නවා නම් මොකක් හරි විතරක් එහෙම මේවා කරන්න කියලා මේ උදව් කරන්න කියලා ඒක මයිතන අපි සිතියාඳුර දාලා තියෙනවා ඒක බලා ගන්න පුළුවන් ඉස්තරේ නේද ඒක තමයි හොඳයි දෙරුවන්
සර්නේ මේ මට මේකේ අර ප්‍රශ්නයක් දාලා තියෝ මැසේජ් එකේ මේ ගෙස්ට් එකකින් ඇවිල්ලා තින්නේ කවුද නැහැ මේ අහලා තිබ්බ අර කිව්වන්නේ 10 කාමයා දිනවයි නෙකම්මයානිසංසයයි මෙනෙහි කිරීම නිවනද කියන පැනේ හරියද කියන එක. ඒ ප්‍රශ්නේ අහපු කවුරුර ඉන්නනම් පොඩක් කනෙක් වුණා නම් හරි. ස්වාමිනාස් ඉන්නවද දැන් ඔන්ලයින් නේ?
මට හිතේ දැක්ක මං ඉන්නවා ඉස්සෙල්ලා ඒ ස්වාමිනාස්සේ.
ඒක ඇත්තරම මේ ඒකේ මේ thumbnail එකේ එක දාලා තිබ්බට මං හිතන්නේ එතන දේශනාව ඇහුවා නම් තේරෙයි මේ ප්‍රශ්නේ වැරදි කියන එක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ.
එහෙමයි මේ ප්‍රශ්නේ වැරදි කියන එක තමයි පැහැදිලි කරන්නේ
ඒක තමයි. ඒකේ අර දැන් සාමාන්‍යයෙන් අහන يعني අපිට ආපු ප්‍රශ්නයක් කරානේ උත්තරේ ගන්න. එතකොට දැන් සමහරලාට දැන් මේ වගේ ප්‍රශ්නයක් යොමු කරන්නවත් හිතෙන්නේ නැහැනේ දැන් ওই ප්‍රශ්නෙම දැම්මේ නැත්තම්. ඉතින් ඒකේ මං හිතන්නේ පොඩ්ඩක් දේශනාව පොඩ්ඩක් බලුවා නම් මේ මම විනාඩි 10ක් 15ක් විතර දැත්තේ ඒක බලුවා නම් සම්පූර්ණයෙන්ම මේ clarify වෙයි මේකේ ඒක පෙන්වලා දෙන්න. ඔය ප්‍රශ්නේ නෝන පොඩහ වුණා. දැන් මට ඇවිල්ලා දෙන ප්‍රශ්නේ නෑ. ඒක ප්‍රශ්නේ හරිද කියලා අහලා තිබ්බේ. ඒ ප්‍රශ්නේ සම්පූර්ණ වැරදි බව තමයි මේ ඒකේ පෙන්න්නේ. ඒ හින්දාම තමයි නිවන් දැකීම තුල මෙනෙහි කිරීමක් කියනවා කියන එක වරදින්නේ. කාමයේ ආධිරෝස වන එක්කම්යානිසංසය මෙනෙහි කිරීම නිවන් නම් කාමයේ ආධිරෝස වන එක්කම්යානිසංසය මෙනෙහි කරන්න වෙනවා. හැබැයි ඕක මූලික ප්‍රතිපදාව විතරයි. ඕක තුලින් නිවන් දකින්න බෑ. ඕකෙන් වෙන්නේ කාමයේ තුල ආධිනේ දැකලා කාමෙන් අයින් වෙන්න පුළුවන් මනසක් හැදෙන එක විතරයි. ඒක වෙන්නේ මෙනෙහි කිරීමකින්. හැබැයි මෙනෙහි කිරීමත් තුලේ නිවන් දකින්න බෑ. ඔබ හොඳටම බලන්න මේ නචේතනාකරණී සූත්‍රය, ඕගතරණ සූත්‍ර, සම්බාසව සූත්‍ර හැම එකෙන් පෙන්නන්නේ. ඔය හැම සූත්‍රයෙන් පෙන්නන්නේ උත්තරම තමයි. ඒ කියන්නේ මෙනෙහි කිරීමකින් කරන්න බෑ.
එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඉන්න තැන ගෝසාකාරී කියලා මේ මැසේජ් එකක් කියලා තියෙනවා.
ආ නෑ, කොහමද ලකුවද? මම හිතන්නේ අහන් ඉන්නවනම් ඒක අහුවෙන්නද? හරි.
ඔව් ඒ ස්වාමීන් වහන්සේට ඒක අහගෙන මේ ඉන්නවනම් උන්වහන්සේට ඒක කරගෙන මේ සයිනස් මේ
හරි හරි
තේරුම් ගත්තා. කතා ඔබවහන්සේ හරි ඉස්සලා පැහැදිලි කරේ දැන් ඇත්තට මේ අපිට මේ දුක කියන එක අපිට ඇත්තම අවිද්‍යාව කියන්නේ අපි නොදන්නකම තමයිනේ මේ නොදන්නකමමනේ මේ ශාසනය ඇත්තම දුක කියලා පෙන්නන්නේ.
එහෙම.
එතකොට අපිට ඇත්තම ඒක අපිට කවදාකවත් ඒක අර මෙනෙහි කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි අපිට අවබෝධය කියන එක තමයි අපිට ඒක කරන්න තියෙන්නේ මේ කරන් මේක දහම අහන එක ඔය වගේ දේවල් මම කියන්නේ හුඟක් අයද ඔක මේ අපිට කතා කරනකොට ප්‍රශ්නයක් වෙන්නේ දැන් මේක මේ ඇයි මේ පොයින්ට් එක කියන්නේ නැත්ද එහෙම නැත්නම් ඇයි මේක කරන්න ඕනේ දේ මොකද්ද ඔය වගේ අදහස් නේ හුඟක් අයගේ තියෙන්නේ. ඇත්තට මම හිතන්නේ එතන හුඟක් මේ
පොයින්ට් එක නෑ පොයින්ට් එක කියන්නේ නැත්නම් මොකෝ දන්නවද පොයින්ට් එක පොයින්ට් එක අහන්න පොයින්ට් එක එක්ක කියවෙනව නැත්නම් කියවෙන්නේ නැහැ කියන එක තමයි ඉන්නේ. පොයින්ට් එක කියවුන්නේ නැහැ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්නේ මොළු ගහන්නේ පොයින්ට් එක දන්න හින්දා නේ.
ඔව් අන්න ඒක තමයි.
ඒක නම් මං කියන්නේ දැන් ඔය වගේ විතර්ක කරන්නේ නැතුව හරියට කියන දේ හරියට අහන් ඉතනම් තේරෙයි අදහස මොකද්ද කියලා.
අන්න ඒක තමයි එතන තමයි මේ පොයින්ට් එන්න ඕනේ.
අර දැන් මම අර නැන්දත් එක්ක කතා කරනකොට මේ මම කතා කරේ ඒ නැන්දරා දැන් අර මම පෙන්වුවේ අර පහන් දැල්ලෙව්මා ඔතන තියෙන අදහස තමයි. නමුත් ඉතින් ඒක ඒ විදිහට තේරුම් ගන්න බැරි අපි දන්න අදහස නෙමෙයි එතන තියෙන්නේ. ඒකයි.
හා අන්න ඒක තමයි.
ඒක
තමයි උන්නහන්සේ තමයි මට
අය ජෝඩියාදුරට තේරෙන්නේ නැතිනවා මට ඉතන.
එහෙම ඒක තමයි. හොඳයි සයින්ස් හරි අපි කාට හරි ප්‍රශ්නයක් තියනවා නම්
කාටල් ප්‍රශ්නයක් තියෙනවද? අස්තර සයින් අහන්න සර්.
කතා නැහැන්නේ කලාතුරකින් වෙලා දැන් තියෙන්නේ නේ.
ඔව්. ඉතින් මොඩ ප්‍රශ්න තමයි අහන්නේ අර මේ හැමදාම කියන්නේ මේ දරාගෙනම බලනවා කියන එක තව ටිකක් විස්තර කරලා දෙන්න පුළුවන්ද?
එහෙම මේ එතන මම අර මේ අර හොඳ මේ ඔය දැන් අර නැන්දාව ප්‍රශ්නෙටම හොඳ කතාවක් මම කියන්නම් දැන් මම කියන්නේ පොඩ්ඩක් හොඳ බලන්න. මෙතන දරාගත්ත බව ඇත්තම වැටහිලා නම් එයාට තේරලා තියෙනවා දුක මොකද්ද කියන එක. මෙතන හොඳට බැලුවොත් තේරෙයි දැන් අපි මේ ඇහැ පැවතුනොත්මයිනේ රූපය සහ පෙනීම කියන එක කතා කරන්න පුළුවන්න්නේ. ඒ කියන්නේ ඇහැ කියන ඉන්ද්‍රිය තිබුණොත් තමයි පෙනීම කියන ස්වභාවය හම්බ වෙන්න ඕනේ. පෙනීම කියන ස්වභාවය හමු වුණොත් තමයි තේන දේ කියන එක හම්බ වෙන්න ඕනේ. අහන්නේ ඇහැ කියන ඉන්ද්‍රිය තිබුණොත් තමයි පෙනීම කියන සංසිද්ධිය දෙන්නේ. පෙනීම කියන සංසිද්ධිය හමු වුණොත් තමයි පේන රූපය කියන සංසිද්ධිය යන්න පුළුවන් වෙන්නේ. මම කියන්නේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මේ ස්වභාවයෙන් ගත්තාම ඇහැ පැවතුනොත්ම පේනෙක් ගැන කතා කරන්න පුළුවන්, පේනෙක් හමු වුණොත් රූපය ගැන කතා කරන්න පුළුවන්. එතකොට දැන් හොඳට බැලුවොත් තේරෙයි ඕකම තමයි කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඒ ඉන්ද්‍රිය හයටම තියෙන ඔය කතාව තමයි. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පැවතුනොත් පෙනීම, ඇසීම, දැනීම, සිතීම කියන එක හමු වෙනවා. ඒක හමු වුණොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමු වෙනවා කියන ඔය වගේ පිළිවෙලක් තමයි හම්බෙන්නේ. දැන් ඔය පිළිවෙල අදහස් කර ඔය පිළිවෙල හරියට අහුණා නම් හොඳට බලන්න අපිට අද ලෝකය කියන එක අපිට අද හම්බ වෙලා තියෙන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන පැත්තෙන්ද නැත්නම් පෙනීම, ඇසීම, දැනීම, සිතීම කියන අර ඉන්ද්‍රිය ටික පැවතුනොත් අපිට ලැබෙන්න ඕන පැත්තෙන්ද කියන එක? එහෙනම් කිව්වේ. ඒ කියන්නේ අපි අද ඇස කියන එකෙන් පෙනීම නිර්වචනය කරගෙන තියෙන්නේ නැත්නම් පෙනීම මුල් කරලා ඇස නිර්වචනය කරගෙන තියෙන්නේ කියන එක?
පෙනීම මුල් කරගෙනනේ.
එතකොට අපි පෙනීම කියන එකෙන් නම් ඇස නිර්වචනය කරගෙන තියෙන්නේ දැන් හොඳට බලන්න. පෙනීම කියන එක ඇත්තම ඇති වෙන්න ඕනේ ඇස පැවතුනොත්මයි නේද?
එහෙමයි.
එතකොට දැන් එතකොට අපිට අද පෙනීම කියන එක මුල් වෙලා නම් අපි සියලු දේ නිර්වචනය කරගෙන තියෙන්නේ තේරෙන්නේ නැද්ද පෙනීම කියන එක අපි ඔච්චර විශ්වාස කරලා තියෙන්නේ ඇහැ කියන එක දරාගෙන මෙන්න ඉඳ කියලා.
එහෙමයි.
අන්න එතන දරාගෙන ඉවිගිරිය මට හිතෙන්නේ අර ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ දැන් ඕකම ගන්න හිතන එක. අපි අද සිත සහ ඒ කියන්නේ මන සහ ධම්ම කියන එක නිර්වචනය කරගන්නේ විඥාණය කියන එක නැත්නම් විඥානණය කියන එක හිතනවා කියන එක මුල් කරලානේ. එතකොට හිතෙන එක තුලින්නේ මනසයි ධර්මතාවයයි ඉන්නේ. මනසයි හිතුලි අපි අද ගන්නේ. නමුත් හිතන එක ගැන ඔච්චර අපි බය නැතුව කතා කරන්නේ හිත කියන එක දරාගෙන කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.
එහෙමයි.
ඔන්න ඕක තමයි ඇත්තම පැවැත්ම නම් නැතුව හිතන එකෙන් මේ මනස විස්තර කරගන්න එකවත් ධර්මයේ විස්තර කරගන්න එකවත් නෙමෙයි. පෙනෙන එකෙන් ඇහැ රූපය විස්තර කරගන්න නෙමෙයි. පෙනීම ගැන කතා කරන්නවත් බය නැතුව ඇහැ කියන එක පවතිනවා කියන ස්වභාවය තමයි ඇත්තම දරා ගැනීම. ඕක නොතේරෙන එක තමයි ඇත්තම ආර්ය දුක. ඕක තේරෙනවා නම් අපිට හම්බෙලා අපිට නොතේරෙන ඕක ගැන කතාවක්වත් එන්නේ නැති අපිට අදාළවත් නැහැ ඕක අපිට නිකන් කඳුලක්වත් මතක් වෙන්නේ නැහැ. ඇත්තට මේක නොතේරෙන මට්ටම තියෙනවා. අපි කියන්නේ අර මේ මොනවද පැරලයිස් වෙලා කියලා. ඒ මට්ටම නම් පස්සියම් වෙලා.
ඇහැ දරාගත්ත කිව්වට ඇහැ කියන එක කවදාවත් අත්දකින්න බැහැනේ.
එහෙම. ඇත්තම මම ඒක ලෝකෙ මට්ටමින් ඇහැ කියන එක අත්දකින්න බෑ කියන එකම තමයි දරා ගන්නවා කියන උදාහරණ.
ඔව් අපි ඇහැ කියන එකක් හොයන්න යනවා එුණාට
අපි වාඩි වෙලා ඉන්නකොට අපිට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ නේද වාඩි වෙලා ඉන්නකොට. අගිලා මේ පිටිපස්සට දෙන එක නෙමෙයි ඈ. ඒ කියන්නේ වාඩි වුණාම කිසිම දුකක් නැහැ
නේ. නැහැ. ඔව්.
එතකොට අපිට තේරෙනව නේද මේ වාඩිලා ඉන්නකොට අර මේ පිටිපස්ස තෙරපෙනකොට තමයි දුක එන්නේ. එහෙම තෙරපෙන්නේ නැතුව වාඩිලා ඉන්න පුළුවන් නම් අවුලක් නැහැ කියලා.
එහෙමයි.
එතකොට අපි එතනම තේරෙන්නේ නැද්ද අපේ කයට මොන ස්පර්ශයක් ආවත් වේදනාවක් කියනවනේ.
එහෙමයි.
හැබැයි අපේ ජීවිතය තුලින් ගත්තහම අපිට සමහර තැන්වල අපිට තේරෙන්නේ කිසිම වේදනාවක් නැති බව. හැබැයි ඇත්තටම එළියෙන් බලන ගානට තේරෙනවා මෙයා වාඩිනකොට මෙයාගේ ඇඟයි පුටුවයි ස්පර්ශ කරනකොට මෙයාට වේදනාවක් තියෙන්න ඕනේ කියලා. එතන වැටහෙනවද අර අපිට ඒ තියෙන මූලික වේදනාව ඇඟට පස්සියම් වෙලා තියෙන අපිට ඒක ගානක් නැති කියලා.
ඔව් ඒක නෝට් වෙන්නේවත් නැහැ.
ඒ කියන්නේ එතන වේදනාවක් නැවත් තණ්හාවක් නැවත් නෙවෙයි එච්චරට ඒක තණ්හාව කිදා බැහැලා තියෙන එකටම. ඒ කියන්නේ කම්මලේ ඉන්න බල්ලට මුලින් ගහන හෙනේම තමයි තව අවුරුද්දකින් ගහන්නේ. හැබැයි ඌට ගානක්වත් නැති වෙනානේ දැන්.
එහෙම.
නමුත් මුලින් ගහනකොට නැට්ට අකුලගෙන දුවන බල්ලා හෙන ගෙඩිය කන ළඟ පිපුරුවක් දඟලන්නේ නැහැ. ඒකෙන් කියන්නේ වේදනාවක් නැහැ නෙමෙයි. ඒකට එච්චරටම වේදනාවක් පස්සියම් වෙලා
තියෙන්නේ.
ඔක තමයි අතරම පැවැත්ම කියන්නේ.
එහෙම. එතන තමයි රෝපාංශ කියන්නේ උපේක්ෂාවේ තමයි මේ දරුණුම එක තියෙන්නේ.
සහ ඔන්න ඕක තමයි රුප්පණය. ඔන්න ඔතනම තමයි සංකරණය. ඔතනම තමයි සංජානනය. ඔතනම තමයි සංකරණය. ඔතනම තමයි විජානනය කියන්නේ.
එතකොට අපි අර ප්‍රමුඛ වෙන එක බලන එක නිවේ වෙන්න ඕන මේ
අප්‍රමුඛයි කියන දේ තමයි නුවන්ට අහුවෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි සතිපට්ඨානේ හරියට යන්නේ.
එහෙනම් ඒ අප්‍රමුඛ තැන අහුනත් තමයි මේ ආයතන පවතිනවා කියන එක දකින්න පුළුවන් නේද?
ඒ කියන්නේ මම කියෝගේ පැවැත්ම හම්බෙන්නේ ඩාට. ඇත්තම ආයතන හම්බෙන්නේ ඩාට.
එහෙමයි.
අද අපි කතා කරන්නේ ආයතන ගැන නෙමෙයි. ආයතනය ස්ථාවර කරගෙන ආයතනෙන් ලැබෙන දේ අනුව තමයි ආයතන දිවස්න කියලා
තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අර ප්‍රමුඛ වෙන එකේදී ආයතනේ උපදිනවා කියන එක නෙවෙයි දකින්න ඕන මේ ආයතන අර ප්‍රමුඛ එකේ පවතිනවා.
එහෙමයි.
ඒකේ විශේෂ අවස්ථාවක් තමයි ප්‍රමුඛ වීම.
ඇත්තම විශේෂ අවස්ථාවක් කියන්නේ ඒකේ ලදරු අවස්ථාවක් ප්‍රමුඛ වීම. ඇත්තම මෝරපු අවස්ථාව තමයි මූල පැවැත්ම.
එහෙමයි.
ඉතින් ඇත්තම මේ සාසනෙත් එක බලනකොට ඔය ඒ මොහොතට පේනවා කියන්නේ ලදරු අවස්ථාවක්. පේන්නත් පැවැත්ම පවතිනවා කියන්නේ මෝරපු අවස්ථාවක්.
එතන සාහින්නහන්ස දැන් මෙහෙම දෙයක් තියෙනවානේ අපි දැන් ප්‍රමුඛ වෙන අරමුණේ ආයතන 6ම හදාගෙනනේ.
මම කියන්නේ ප්‍රමුඛන අරමුණේ ආයතන හැදිලා ඒ තුලින් ඉපදෙනවා කියන එක නෙවෙයි නැත්නම් අරමුණත් එක්ක ආයතන 6 හදා ගන්නවා කියන එක.
අරමුණත් එක්කම 6ම යෙදිලා නේ තියෙන්නේ.
එහෙමයි එහෙමයි.
ඒ ගතියයි ඔය දැන් ආයතන පවතිනවා කියන එකයි දෙකක් නේද? ඒ කියන්නේ
එතන මොතන හොඳට පොඩ්ඩක් බලන්න හරි. දැන් මම කියපු වර්තෙම ගත්තොත් අපි හිතමු ඇහැට රූපයක් පේන බව.
එහෙනම්
එතකොට ඇත්තම නුවණ තියෙන කෙනා දන්නවා මෙතන ඇසකරණාසයේ දියසරිගේ මනස කියන සමස්ත ඉන්ද්‍රිය හයම සවිඥානිකයි කියන එක.
එහෙමයි.
හැබැයි ඕක සවිඥානික බවට ඕක සවිඥානික බව තේරෙන්න ඕනේ හිතට නෙමෙයි.
එහෙමයි.
හිතට තේරුනොත් එහෙම යා ඇත්තම හිත කියන එක අල්ලලා නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඒකයි අර ඉන්ද්‍රිය විභංගවල පෙන්වන්නේ සෝතාපන්න මාර්ගක්ෂණයේදී හත්වෙනි ඉන්ද්‍රියක් පහළ වෙන බව සහ සෝතාපන්න ඵල වෙනකොට ඒ ඉන්ද්‍රිය තව උඩට මේ සංවර්ධනය වෙන බව රහත් වෙනකොට ඊට වඩා සංවර්ධනය බව අයි හැමතිස්සෙම විදර්ශනාව ප්‍රමුඛ කරලා දෙන්නේ තේරුණා එතකොට මම කියපුවා ඒ දෙකේම අතර වෙනසක් නැහැ එකම එක තමයි අර නුවණ මත තමයි අතන අදහස එන්නේ ඒ කියන්නේ අරමුණක් ප්‍රමුඛ වෙනකොටයි ඉන්ද්‍රියවල පැවැත්මයි කියන්නේ දෙකක් නෙමෙයි දන්න කෙනා දන්නව පැවැත්ම තුලම තමයි මේක හම්බ වෙන්නේ කියලා නැතුව අරමුණ තුලින් පැවැත්ම තහවුරු කරගන්නේ නැහැ යා
අරමුණ කියන්නේම ආයතනයි පැවැත්මනේ
ඕ මම එතන මම කිව්වේ මෙහෙමයි අරමුණ තුලින් ආයතන විනිවිද දැකීම කියන්නේ කර්මඵලය පැවැත්ම තුලින් අරමුණ හඳුනගන්නවා කියන්නේ හේතුඵල ධර්ම
එහෙමයි දැන් අරමුණ කියන්නේ මම මේ බාහිරෙන් දානවා නෙවෙයි අතනට කතන්නේ දැන් අපි අර පුටුව කියන එක ගත්තොත් දැන් පුටුව කියන එක දරා ගැනීමම ආයතන හයේ යෙදිලානේ ඒ කියන්නේ අපි
ඒබයි මම හිතර කිව්වේ දැන් එතන පුටුව කියලා අපිට අද තේරුම් ගන්න වෙලා තියෙන්නේ පෙනෙන ඇහෙන දැනෙන හිතන හේකින්නේ පෙනෙන ඇහෙන දැනෙන හිතන හේකුරු නෙමෙයි අත්‍යවම නම් අපිට අද පුටුව කියලා හම්බෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලින් ඉන්නේ ඉනේ අඩුම ගානේ අපි දැන් ඔක්කොම මේ අයින් කරලා ගියොත් අපි හිතමු ඇහත් පේන්නේ නැතුව ගියා කන් ආස දිව ශරීර ඔක්කොම පැරලයිස් වෙලා ගියා කියලා හැබැයි හිත වැඩ නම් එයාට පුළුවන් නේද පුටුව කියන එක මතක් කරලා ගන්න
එහෙමයි ඒ මතක් කරන්නේ
එයාට ඒ මොහොතේ හමු වෙන්නේ සිතුවිල්ලනේ
එහෙමයි
සිතුවිල්ල තුලින් ආයතන විග්‍රහ කරගත්තොත් එයා ඉන්නේ කර්මඵලවාදයක නුවණ තියෙන කෙනා ආයතනය තුල තමයි අත්දැකීම ලබන්නේ ඒ හින්දා තමයි සතිපට්ඨානය ප්‍රමුඛ
වෙන්නේ එහෙමයි දැන් ඒ පුටුව කියන එක හොයන ගතියමනේ ආයතන හයක් කියන්නේ ඒ කියන්නේ අපි හොයන්න පුරුදු වෙලා තියෙන ආයතන හයන්නේ ඒවට අහු නොවන බව දන්නේ ඒ වුණාට ඒක බාහිරෙන් හොයන්න හදන්නේ ආයතන හයන්නේ
එතන මම හිතයි බාහිරටත් වඩා මෙතන 11 තනම ප්‍රයත්න පවතින බව තමයි අහු වෙන්න ඕනේ
එහෙමයි ඒ 11ම අන්න හරි ඒ දරා ගැනීම තුලනේ 11ම තියෙන්නේ
එහෙමයි එතකොට මාමලට තේරුණා නම් තේරෙයි දැන් එතකොට දැන් ඔය දැන් අර දැන් අපි ඔය මුලින්මත් ඔය මාමල නන්දලා කීප දෙනෙක් ඇහුවේ දැන් මේක දැන් උදේ බලන්න පුළුවන් මෙහෙම මානසිකාරය කරන්න පුළුවන්ද කියන එක එතනින්ම තේරෙන්නේ දාර පැවැත්ම තුල ඥානීය විහිදෙන කෙනාට අමුතු මානසිකාරයක් නෙමෙයි තියෙන්නේ යා පුළුවන් තරම් බලන්නේ කම්පණය අඩු කරගන්න මනසින් එතකොට කම්පණය අඩු කරගන්න අර කියන්නේ ඒ කියන්නේ සමාහිත වෙන්න එයාගේ මනස තුල අර ධර්මතාවය ඉහළට ගන්න තියෙන ශක්තිය තමයි වැඩි කරගන්නේ එහෙනම් අර කියද්දි කියන්නේ අරමුණු වලට එහෙමේ දුවනවා නම් කරන දේට අවශ්‍ය නැත්නම් අරමුණු ඒ කියන්නේ මේ හිත වැඩ කරන විදිහවත් තේරෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අරමුණුවත් කැච් වෙන විදිහ හුවෙන්නේ නැහැ නේ. නමුත් හිතේ තියෙන චංචල බව අඩු වුණොත් අරඤ්‍යගතව, රුක්කමුලගතව, ශුන්‍යාකාරගතව, ඉදිපටිසං චික්කති ඔය විදිහට ගන්න තැන්වල ඒ අර මූලික ප්‍රතිපදාව ලස්සන පෙන්නන්නේ සමතය. ඒක මෙහෙමයි දන්න කෙනාට දකින්න කෙනාට සමතේ ඈ නොදන්න කෙනාට නොදකින්න කෙනාට සමතේ ලෝකෙට දන්න කෙනාට දකින්න කෙනාට සමතේ විදර්ශනාවට
එහෙමයි
ප්‍රහල්තිය ඇති කියලා මට හිතෙනවා
එහෙමයි
අතරම මේ අතන අදහස් තමයි ඔතන ඇත්තම මේ ඔය රුප්පණයවත් සංකරණයවත් ඔය එකක්වත් නෙමෙයි ඇත්තම දන්න කෙනාට අහුවෙන්න ඕනේ යාට අහුවෙන්න ඕනේ දුක කොහොමද අපි ඔය රුප්පණ සංකරණ විජානන ඔය ඔක්කොම සූත්‍ර හරහා ගත්තේ වනේ
එහෙමයි දැන් ඔය ආයතන හය කියන එකමනේ දුක වෙන්නේ
මොනවද මොකද
ආයතන හය කියන එකමනේ දුක වෙන්නේ ඒ කියන්නේ
ඔය එක තමයි එතන ආයතන හයම දුකයි කියන එක අපි තෝරගත්ත එක මත ඇත්තම ඔක දුකද සැපද කියන එක විතරනේ වෙනවා
නෑ දුක සැප කියන පැත්තකට
නැද මම අදහස් කරේ කෙලින්ම අර කෙරවල දුකනේ ඒක තමයි මම එතන දැන් ඒක පොඩ්ඩක් අර ගැඹුරට ගන්න නැතුව මම කිව්වේ ආයතන කියන එක විස්තර කරගත්තේ අරමුණක් හරහා නම් එතන තියෙන්නේ ලෝකයේ පැත්තේ
ඔව්
ආයතනය තුලින් පිරිසිඳගපු නුවණක් ආව නම් එයාට අවිල්ල තියෙන්නේ අර කිව්වාගේ මම ඒ අදහස් කරපු දුකම තමයි මොකද මම ඒක පොඩ්ඩක් එහෙම කිව්වේම නෙවෙයි අර මේ ලෝකයේ තුල කෙනෙක් හරියට දැක්කත් එයාට දුක හම්බෙනවා හැමතැනම
ඔව්
ඇයි මේ ලෝකයේ තුල තියෙන දේක අනිත්‍ය බවක් නෙමෙයි අතරම් බැලුවොත් අනිත්‍ය කියන්නේ වෙනස් වෙන බවක් තුලින්නේ දෙයක් ලෝකෙදි හම්බෙන්නේ අපිට.
ඔව්.
මනස පුහුදුන් මනසට තේරෙන්නේ වෙනස් වීම තුල දෙයක් හම්බෙන බව නෙමෙයි. මේ තියෙන දේ වෙනස් වෙන බවයි පුහුදුන් මනසට තේරෙන්නේ. හැබැයි ඊට වඩා මනස ප්‍රගුණ කරපු කෙනාට තේරෙනවා මේ තියෙන දේ වෙනස් වෙන එක නෙමෙයි ලෝකය කියන්නේ වෙනස් වීම තුල ලෝකයක් හම්බෙන්නේ කියලා.
ඔව් තියෙන දේ වෙනස් වීමේ දුක විතරක් නෙමෙයි නැසක් තියෙනවා නේද සාපේක්ෂක එකක්.
එහෙමයි. එතකොට මම ඒකයි කිව්වේ දැන් ඔය දුක දකින්නවා කියද්දි අර්ථ දෙකක් එනවා. එකක් තමයි මේ ලෝකේ වෙනස් වීම තුල දෙයක් හම්බෙන බව තේරුම් ගත්ත කෙනාට හැමතැනම දුකම තමයි තේරෙන්නේ. හැබැයි සත්‍ය ඥානයත් එක්ක දුක දකින්න කෙනාට අර කියන එකේට ඒකේ තියෙන බේස් එකේ දුක අහුවෙලා එන්නේ. මොකද අර අනිත්‍ය බව තුල දුක හම්බෙන කෙනා අනිත්‍ය බව කියන එකේ පැවැත්ම හම්බ අල්ලගෙන නැහැනේ. කියන්නේ වෙනස් වෙන බව නොවෙනස් වෙනවා කියලා අහුවෙලා නැහැ නේ වට. වෙනස් වීම මත දෙයක් හම්බෙනවා කියන කෙනාට අර හම්බ වෙන දේ වෙනස් වීමයි කියලා හම්බ වෙනවා. හැබැයි වෙනස් වීම වෙනස් වෙන්නේ නැහැ කියලා හම්බෙන්නේ නැහැ නේ.
ඔව්.
අන්න එතනින් යාට සංකරණ දුක හම්බෙන්නේ නැහැ. මම ඒකයි කියවර මම ආපු ප්‍රශ්නෙට, ඒ කියන්නේ ආයතන දුක බව තේරුම් ගන්න එක වටහා ගැනීම තමයි අවබෝධය. හැබැයි ඒක තේරුම් ගන්න ක්‍රමය අනුව ඇත්තම දුකද අවබෝධ කරේ නැත්නම් ආර්ය දුකද අවබෝධ කරේ කියන එක වෙනස් වෙනවා.
එතන ඒ දෙයක් කියන එකට යන්න කලින් ඒ දෙයක් හොයන ගතියනේ. හොයන හොයන්න තියෙන කැමැත්ත වගේ එකක් හැදිලා තියෙනවානේ.
එරම ඒක මම අහන්නේ දැන් ඔය දෙයක් හොයන්න තියෙන කැමැත්ත කියන එකත් අපි අපේ ජීවිතේ වෙච්ච සංසිද්ධිත් එක්ක සංසන්දනය කරලා නිගමනයකට ආව මිසක් අපිට කවදාවත් හොයන්න තියෙන කැමැත්ත හම් වෙන්නේ නැහැ
නේද? නෑ මේ ආයතන දැන් උපදන ගතියම වගේ. ඒ
ඒ එහෙමයි මම කියන්නේ. දැන් ආයතන උපදන ගතිය අපේ ජීවිතෙන් අපිට හම් වෙන්නේ
නැහැ නේ.
ඒ අර්ථයෙන් තමයි මතක් කරේ ආයතන උපදන ගතිය හම්බ වෙන්නේ නැහැ ජීවිතෙන් හම්බ වෙන්නේ නැතිකොට මෙතන දර්ශන ඥානයේ ඉන්ද්‍රිය අභිභෝපු තැනකින් තමයි ලැබෙන්නේ.
එහෙමයි.
අන්න එතන තමයි ඉතින් මේ අපිට කියන්නේ හිතා ගන්න බැරි තැන. ඉතින් ඔය ඔතන ඔය ඥානෙ දැන් මම තුහම ඥාන ගැන කතා කරන්නේ අර පෙළදහම එක තියෙන හින්දා. නැත්තම් ඇත්තම ඔහොම එකක් ගැන කතා කරන්නවත් බෑ. එහෙම වචනයක්වත් අපිට තේරෙන්නේ නැහැ ගන්න එතන.
මේක තමයි අර සේ ආයතනේ වේදිතබ්බේ කියලා එහෙම කියන්නේ නේද? දතයිසුයි කියන වගේ අර්ථයක් සක්ෂණ ආයතනේ කියන ඒ කියන්නේ ආයතන ඉක්මවා යන දෙයක් මම
එහෙමයි. ඔය හින්දම තමයි ඕගතරණ සූත්‍රය ඔය නචේතනාකරණ සූත්‍රය එහෙම ලස්සනට ගැලපෙන්නේ. මොකද ඕගතරණේ නැත්තම් ඕගයක් තරණය කරන්න අපි අතපය දාලා බැස්සොත් කවදාවත් තරණය කරන්න වෙන්නේ නැහැ. ඒ අතපය කියන එක යෙදෙන්නේ නැති වෙනකොටම තමයි ඕගේ තරණය වෙන්නේ. මම කිය උදාහරණයක්. ඒ වගේ මේ කාම භව ඕග අවිජ්ජා දික්ඛ ආශ්‍රව ඔය මොනෝ හරි කියන ඔය ඕගේ තරණය කරන්න ඉන්ද්‍රිය වලින් බෑ.
එහෙමයි.
ඔය ඔක ලස්සන අදහස් තියෙන අර රෝහිතස සූත්‍රේ රෝහිතස්සර බුදුහාමුදුරුවෝ කියනවනේ නැහැ කියලා. ඒ මොකක් එතන ගැඹුර ගත්තොත් තේරෙයි ඒ රෝහිතස්ස ලෝකේ අවබෝධ කරගන්න යන්නේ ඇහැ කියන එක පිරිසිඳ කළා නෙමෙයිනේ. එයා පෙනීම කියන එක තුලින් එයා ගත්ත නිර්වචනකින් ගත්ත හැක් තමයි පිරිසින් දකින්න හදන්නේ. ඒ නිසා කවදාවත් වෙන්නේ නැහැ. අර අර අපි මුලින්ම කතා කරේ මතකයි. අර මේ අර කඩුකුරුඳුල කොහොමදරෝ මං කිව්වේ අර උපමාවක් කිව්වා කියලා. අර මේ ගින්දර උපමාව. ගින්දර කියන්නේ ගිනි පෙට්ටිය අර කතන්දරේ. එතන අර මං අර නැන්දත් කතා කරපු තමයි. අපි ආලෝකය තුලින් ගිනි කූරයි ගිනි පෙට්ටියයි නිර්වචනය කරගන්න කා මේ ඇත්ත ගිනි කූරයි ගිනි පෙට්ටිය හම්බෙන්නේ නැහැ. ඒ තා ඇත්ත ගිනි කූරයි ගිනි පෙට්ටියයි කියන පැවැත්ම හැමම පවතිනවා. යම් දවසක ගිනි පෙට්ටියයි ගිනි කූරයි තුලින් තමන්ගේ නුවණ ආලෝකයට ආවොත් ඒ අර්ථයෙන්ම ගිනි පෙට්ටිය කියන එකම පුස්සබ බව දෙනවා.
එහෙමයි.
ඇත්තම ලෝකයේ දුල කවදාවත් ආලෝකයෙන් තොරව මේ වස්තුව අපිට හම්බෙලා නැහැ. ඒ කියන්නේ ආලෝකය කියන එක නැත්තම් පෙනීම කියන එක ලැබෙන්නත් මුලින්දම්ම පවතින්න බෑ ඇස කියන එක. අපි එතකොට මේ ලෝකේ නිර්වචනය කරලා තියෙන්නම ඇස පවතින බවටම අරගෙන ඒක තේරෙන්නෙම නැති මට්ටමකට පත්යන් වෙලා ඒ නිසාමයි දුක කියන එක හම්බෙන්නේ නැත්තේ.
ඒ පෙනීම කියන එක සංහස දැන් අපි ඇස තිබුණොත් පෙනීම කියනවා වගේ ඒ පෙනීම තුලම නේද ඇස පිහිටන්නේ.
අන්නයි බාන ඔන්න ඕක තමයි ඊට පස්සේ කියන්න ඕනකම තියෙන්නේ මෙන්න මේක බලන්න දැන් අපිට දැන් අපි ගන්න අර්ථයක් තමයි ඇස ගැන කතා කරන්න බෑ පෙනීම නැත්තම්. පෙනීම ගැන කතා කරන්න බෑ ඇස නැත්තම් කියලා අපිට තේරෙන්නේ. එතකොට මම කියන්නේ ඔය ඔය අදහස හරියට හරි. නමුත් ඔය අදහස ආපු විදිහයි බලන්න ඕනේ. මම අහන්නේ මෙන්න මේක බලන්න. අපිට කවදාවත් පෙනීමෙන් තොරව හැක් ගැන කතා කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවද? පෙනීම මුල් නොවි. ඉතින් පෙනීමක් තුලින් ඇරෙන්න අපිට ඇහැක් ගැන කවදාවත් ජීවිතේ හම්බෙලා නැහැ නේද?
නැහැ. ඒක අර ප්‍රකට කතාව ගත්තොත් එතන එනවා නේද?
නෑ නෑ මම කියන්නේ අප්‍රකට කතාවත් ඒ ඔක්කොම ටික තියලා මම කියන්නේ ප්‍රායෝගිකව අහන්න. ප්‍රායෝගිකව බලන්න. ආයෝගිකන එකක් නිර්වචනය කරගන්නේ පෙනීම තුලින්මයි නේද?
එහෙමයි එහෙමයි.
ඒක උඩ හොඳට බලනවා. දැන් කෙනෙක් පෙනීම තුලින් ඇහැ නිර්වචනය කරගෙන එයා හිතෙන් විතර්කණය කරගෙන ගන්නේ ඇහැටි පෙනීම කියනකොට ඇහත් පවදිනවා. එහෙනම් ඇහැතිනකොට පෙනීම පවදිනවා කියලා ඒක විතර්කකින් නෙමෙයි දෙන්නේ.
ඔව් දැන් පෙනීමට ඇහැ කියන එක අවශ්‍යයි කියන එක විතර්කණයක්
නෑ 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 මම කියන්නේ මෙහෙම එකක්. දැන් අපිට පෙනීමට ඇහැ අවශ්‍යයි කියලා අපි අද අරන් තියනවා. දැන් දැන් අපි සයන්ස් වලත් කියන්නේ ඇහැ නිසා තමයි ඇහෙන් තමයි පේන්නේ කියලා.
ඔව්.
හැබැයි මම අහන්නේ ඔය ඔය නිගමනයේට යා බැස්සේ ඇහැ කියන එක ඇහැ කියන එකෙන් දැකලාද නැත්නම් පෙනීම තුලින් දැකගත්ත ඇහැක් දැකලාද?
පෙනීම තුලින් දැකගත්තු.
ඒකට කවදාවත් යාට ගන්න බෑ නේද? පෙනීම තිබ්බොත් ඇහැ තියෙනවා කියන එක නම් යාට සාක්ෂියක් තියෙනවා කියමු. මොකද යාට අත්දැකීම නේද?
මම කියන්නේ ඒක අත්දැකීම නේ ඒක විතර්කනයක් කියනවා. ඒ කියන්නේ පෙනීම විතරනේ අත්දකින්න අත්දකින්නේ.
ඇහැ කියන එක අදහස් කරේ අපි පෙනීම තුලින් ඇහක් පවතින බවට දත් එක අපිට සාපේක්ෂව අපේ අත්දැකීමක් නේ. ඒකනේ අපි හැමෝම කතා කරන තැන.
ඔව්
මම පෙනීම මුල් කරලානේ මම මට ඇහක් තියෙන බව මම දැක්කේ.
එහෙමයි.
එතකොට දැන්
පෙනීම කියන්නේම ඇහැට සම්බන්ධව නෙපෙනීම කියන්නේ. නැත්තම් පෙනීම කියන්නේ නෑ නේ සීම කියන්න පුළුවන්.
නෑ ඒක තමයි මම ඒක අදහස් කරන්නේ මෙහෙම එකක්. ඔය ඔතන එක තමයි මම මේ අදහස් කරන්න හදන්නේ. දැන් මම කියන්නේ නිකන් රළුවෙන් බලන්න අර ආලෝකය තුලින්ම පහන මේ පහන් වැටියක් තියනවා කියලා නිර්වචනය කරගත්තා වගේ පෙනීම කියන ආලෝකය තුලින්මයි නේද අපි යම් දවසක ඇහැ කියන පහන නිර්වචනය කරගත්තා නිර්වචනය කරන්න
තියෙන්නේ. ඔව්. ඒක තමයි ගන් හේතුවට යනවා.
අන්න හරි. එතකොට දැන් එයා ඵලයේ ඉඳන් හේතුවට ගිහිල්ලා ඒ තියෙන අත්දැකීම මත හේතුව නිසා ඵලේනවා කියලා එයාට ගන්න බෑනේ කවදාවත්. ඒක විතර්කකින් නෙගන්නේ.
ඔව්.
මම කියන්නේ ඒ විදිහට බැලුවොත් එහෙම අහුවෙන්නේ නැහැ. මොකද එයාගේ මූල අත්දැකීම තියෙන්නේ පෙනීමට. එතකොට එයාට ඇත්තම ඇහැ කියන එක හම්බෙලා නැහැ. එයායි පැවැත්ම ගැන කතා කරන්නේ.
ඒක තමයි මම කියන්නේ ඒ පෙනීම තුල ඇහැක් හදන්නේ විතර්කණයෙන් මිසක් ඇහැක් අත්දැකලා නෙමෙයි.
අත්දැකලා නෙමෙයි. ඒ අර්ථයෙන් හරියට හරි. ඒ අර්ථයෙන් කෙනෙක් ලියහගත්තු දැන් පෙනීම නිසා ඇහැ තියෙනවා කියලා අත්දැකීමට ආපු කෙනා ඇහැ නිසා පෙනීම පවතින බව අර අර සිද්ධාන්තයේ මුල් කරලා ගන්න ඕන සම්පූර්ණ විකෘති.
ඔව්.
ඉතින් අර කිව්වාගේ විතර්කණය.
විතර්කණය. ඔව්.
ඔව්. ඒ විදිහට යනවා කියන්නේ ආ පැවැත්ම තමයි තහවුරු කරලා තියෙන්නේ. එයා මේකයි වැඩි එයා පැවැත්ම තහවුරු කරනවා කියලාවත් එයා නොතේරෙන එක තමයි මේකේ සංවේගයට කාරණාව. මොකද නොදන්න කම තුලනේ යන්නේ.
එතනත් අර අනිත් නරනකම එන්නේ දැන් ඒ පෙනීම කියන එකේ එකක් ආයතන හයම යෙදিলা මිසක් ඇහැ විතරක් නෙවෙයි කියන ගතියකුත් වෙනවනේ. අපි පෙනීමකට ඇහැක් ගැන විතරක් කතා
කරන්නේ. පෙනීම කියන එක මුල් කරොත් එතකොට එයා ඔය එයාට පෙනීම මුල් වෙලා ඉතුරු ආයතන හය ගැන තේරනවා කියන්නේ එයා කර්මඵලවාදී කින්නේ. මම මේක අදහස් කරේ අර අප්‍රමුඛ වෙන එක ගැන හරියට දන්න කෙනා තමයි පෙනීම හරියට දන්නේ. එනවාද?
ඔව්.
කියන්නේ පෙනීම කියන එක මුල් කරගෙන ඉතුරු ආයතන 6 තියෙනවා කියන එක විතර්කණයක්.
ඔව්.
කියන්නේ ඒක හිතලා ගත්ත එකක්.
ඔව්.
දන්න, කියන්නේ දන්න ඥානතෝ පස්සතෝ කියන ස්වභාවය තුල ආර් සත්පුරුෂයාගේ මනසල දිවෙන්නේ අප්‍රමුඛ ඇයිද? අපිට තියෙන ප්‍රමුඛත්වය තුලින් අප්‍රමුඛත්වය එන විදියනේ.
ඔව්.
ඒ කියන්නේ පෙනීම තුලින් ඉතුරු ඉන්ද්‍රිය ගැන හිතන එක තමයි ප්‍රමුඛත්වය තුලින් අප්‍රමුඛත්වය දැනෙන එක. නමුත් මම මතක් කළේ හැමතැනම අප්‍රමුඛත්වය තුලින් ප්‍රමුඛත්වය යන එක.
එතන අර දැන් පෙනීම කියන එක දැන් ඒ කියන්නේ ඇහැකට අදාළවමනේ පෙනීම කියන එකක් එන්නේ.
එහෙමයි.
ඒ ඇහැකට අදාළව පෙනීමක් කියනකොටම අර ලෝකේ හදලා ඉවරනේ. ඒ කියන්නේ
එතන මම අදහස් කරේ ඇහැකට අදාළව පෙනීමක් කියන එක පෙනීමෙන් විස්තර කරගන්නවා කියන දේ නෙවෙයි, ඇහැම හමු වෙලා පෙනීම ගැන තේරෙනවා කියන එකද?
ඇහැම හමු වෙලා. ඇහැම හමු වෙනවා කියන එක
එහෙමයි.
ඇහැ හමු වෙනවා කියන්නේ දකින්න ස්වභාවයක් තියනවා කියන අදහසමයි.
එහෙමයි.
එතකොට
මම පොඩ්ඩක් ඇහුවේ දැන් අපි කතා කරපු දෙපැත්තෙම හම්බෙනවනේ ඒක. පෙනීම තුලින් ඇහැ ලබා ගන්නකොට පෙනීම පවතිනවා. ඇහැ තුලින් පෙනීම බලනකොට ඒක පවතිනවනේ. මම ඒක අදත්‍රේ ඇහැ තුලින් පෙනීම කියන ඒ පැත්තට ඇවිල්ලානේ.
ඔව්. ඇහැ තුලින් පෙනීම කියනකොට මං කියන්නේ ඒක ඇහැට විතරක් නෙවෙයි අදාළ. ආයතන 6ටම අදාළයි කියලා.
ඔව් ඒක හරියට හරි. මමත් අදහස් කරේ ඒක හරියට හරි. හැබැයි යාගේ මනස පෙනීම මුල් කරලා ඊටු ටික ගන්නව නම් වැරදි.
ඔව් පෙනීම මුල් කරලා නෙවෙයි.
ඔව් අර අපි එදා කතා කළා වගේ අර සෙල්ෆෝන් එකේ කතාව වගේ යා එතන මනස නෙමෙයි එතන නුවණ වැඩ කරන්නේ. ඔන් වෙලා තියෙන තැනකට ෆෝන් කෝල් එක එනවා මිසක් ෆෝන් කෝල් එක නිසා ෆෝන් එක කොණුනවා කියන එක නෙමෙයි.
ඔව් ඒ එතන දැන් ඔන් වෙලා තියෙනවා කියනකොට මං කියන්නේ ඇහැ විතර නෙමෙයි ඔන් වෙලා තියෙන්නේ හැම ඔන් වෙලා.
හැම ඔන් වෙලා තියෙන්නේ ඒක හරි.
ඔව් ඒ කියන්නේ ඒ ඇහැ කියලා කතා කළාට එතන හැම කතා කරනවා.
අන්න හරි. ඒක තමයි අත්‍තරම නුවණට එන්න ඕනේ. ඇත්තම එහෙම වුණාම තමයි ලස්සනට තේරෙන්නේ. අනිච්ච දැනගත්ත කෙනාටම නිච්ච බව තේරෙනවා මිසක ඊට මෙහා කෙනට පැවැත්ම තේරෙන්නේ
නැහැ. ඔව්. එතන මං අහන්න හැදේ දැන් අර ඒ ප්‍රමුඛ වෙන්නේ ඒ දැන් හැම ඔන් කරගෙන ඉන්නකොට අර සංහාව මත නේද මේ ප්‍රමුඛ වෙන්නේ. ආසාව මත.
ඔව් මම මේ වරලු උදාහරණ කරනවා දැන් අපි ඕන දෙයක් අලුතෙන් බලන්න හදන්නේ ඒ කියන්නේ මෙහෙම ගන්න දැන් අපි දැන් මේ ડિස්කෂන් එකේ යන අතරේ ඔය පිටිපස්සෙන් ලොකු සද්දයක් එනවා. එතකොට දැන් මේ මේ මේක අපෑරලා අතන්ට කන දාන්නේ ඇයි? එතන ලොකු විශ්වාසයක් කියලා තිනව නේද මේ කෑල්ල අහගන්න පුළුවන් රෙකෝඩින් එකෙන් හරි. හැබැයි අරක තාම අහගන්න බෑ කියලා. එතකොට එතන තියනවාද අස්ථාවර බව ස්ථාවර කරගන්න තමයි අපි කන දාන්නේ කියලා දැන්ද?
ඔව් අස්ථාවර නම්
එතකොට ඇත්තම මෙතන තියෙන්නේ කැමැත්ත නෙමෙයි කැමැත්ත ඇති කරගන්න තමයි ඔය මුලින්ම ක්‍රියාකාරී කරන්නේ. මම කියපහද්ද?
ඒ ටික ඇහුන්නේ
නැහැ සවන් නැහැ. දැන් මෙහෙම දැන් අපි මේ ડિස්කෂන් එකේ අනාතරේ එක පාට ලොකු රසඥ සද්දයක් ඇහෙනවා කියන්නේ ඔයහා පැත්තේ.
ඔව්
දැන් එතකොට අපි මේ ડિස්කෂන් එකට දින ફોકસ එක අයින් කරලා කෙනෙක් අර ප්‍රතිඥා කොහෙන්ද එන්නේ කියලා කන දානවා නම් එතන අදහස මොකද්ද? මේ ડિස්කෂන් එකට මේ ડિස්කෂන් එකේ මට මිස් වෙන කෑල්ල අහගන්න පුළුවන්. හැබැයි ප්‍රතිඥා සද්ද මට ආයි අහගන්න වෙන්නේ
නැහැ. ඔව් ඒ හින්දා ඒක අහලා ඉන්න ඕන.
අන්න හරි. එතකොට එතන තේරෙනවද බැලුවාම මේ අපේ මේ කියන මේ අසකන්න ආසේ දිය ශරීරයේ මේ ඔක්කොම ඉන්ද්‍රිය ටික අපි ක්‍රියාත්මක කරන්නේ තණ්හාව හදාගන්න තැනක් හොයන්න මිසක් ඒකට වැඩිපුර තණ්හාව තියෙන ඉන්න නෙමෙයි.
ආහ්
ඒ වගේ කියන්නේ අස්ථාවර බව ස්ථාවර කරගන්න තමයි අපි ඔය ඇක්ෂන් ඔක්කොම ගන්නෙ. නැතුව තණ්හාව තියෙන ඉන්න නෙමෙයි. මොකද තණ්හාව පවතිනවා නම් අපිට ඒක ගැන බලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් මාමට විශ්වාසයි නම් මේ ડિස්කෂන් එක අර රත්න සද්දේට වඩා අස්ථාවරයි කියලා රත්න සද්ද ගැන හොයන්නේ
නැහැ.
ආ. පැහැදිලිද?
ඔව්. ඒ කියන්නේ මේ හොයන එක නෙමෙයි හොයන්නේ නැති එකටයි තණ්හාව වැඩිපුර
තියෙන්නේ. ඒ හින්දාමනේ බුදුහාමුදුරුවෝ කියන්නේ උපේක්ෂාවම අනිත්‍ය බව තේරුම් ගන්න එක තමයි අමාරු කියලා. ඔතන ඔය බලන්න දාලා ඇති මේ ඒක මං හිතන්නේ දැම්මා. ඔව් මේක තියෙන්නේ අඤ්ඤතිත්‍ය සූත්‍රයේ මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ මහා වගේ මෙන්න මේකේ පෙන්නනවා රාගේ අල්පසාවද්දයි ලැබියෝ පහ වෙන සුරුයි. දේශයේ මහා සාවද්දයි වහා පහ වෙන සුරුයි. මෝහයේ මහා සාවද්දයි පහ වෙන්න පහ කරන්න තමාරුයි කියලා.
ආ.
ඒ කියන්නේ ඔය අපි කතා කරන්නේ දැන් මේ හරියට මෙහෙම කරනවානේ. දැන් මේ ડિස්කෂන් එකට දැඩි ඇලීමක් හෝ ගැටීමක් තියෙනවා නම් එතන ફોકસ එක වැඩිපුර තියේ බලනවා. ඇලීම ගැටීම අඩු කරගන්න.
අපහුව යන්නේ නෑ කියලා.
මම කිව්වේ දැන් ඔය දැන් අර මෝහය මහා සාවද්දයි කියන එක අහු එක
අහුනේ ඒ ටික මේ චුට්ටක් අහන්නේ නැතුව කියලා
එහෙම මම අර කිව්වේ මේ සූත්‍රය පෙන්වන විදිහට අපි අපිට අද තේරෙන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ පොඩ්ඩක් අනිත් පැත්තට දීපොත් අපිට හිතෙන්නේ අද ඇලීම සහ ගැටීම
වර තමයි දැන් ඇහෙනවා
හරි මම කියන්න ගියේ මම කියන්නේ කිය දැන් අපිට මම තේරෙන්නේ සාමාන්‍ය ලෝකේ ඉන්නකොට ඇලෙන එකට තමයි තණ්හාව වැඩි ගැටෙන එකට තමයි තණ්හාව වැඩි කියලානේ. එතකොට අපි කරන්නේ ඇලීම ගැටීම අඩු කරගෙන උපේක්ෂාවට එන්නේ අපි
දඟලන්නේ.
ඔව්. එතකොට දැන් හොඳට දෙනවද මම අර ඉස්සෙල්ලා කිව්ව උදාහරණෙදී අර මම මුලින්ම ගත්තේ කතා කරන එකටද වඩා තණ්හාව වාඩ් ලයින් එකටද කියලා අහුවාම අපි කතා කරන එකට තණ්හාව කියලා ගන්නේ අපි මේ මොහොතේ එන්ගේජ් වෙලා ඉන්න හින්දානේ ඒකට.
ඒ
අපි එන්ගේජ් වෙලා ඉන්නේ මේ මෙතන එන්ගේජ් වෙලා ඉන්නකෙන් තමයි මේක ස්ථාවර කරගන්න පුළුවන්. නැත්නම් මේක අස්ථාවරයි. එහෙනම් සරලවකට තණ්හාවක් ඇති කරගන්නවත් බෑ නේ කරට අහන් හිටියේ නැත්තම්. හැබැයි කය ගැන මට හිතන්නවත් ඕනේ නැත්තේ මොකද? ආයි ඒක ගැන ફોકસ කරන්න දෙන්නේ ස්ථාවරයි. ඒ හිඳ තණ්හාව වැඩි. තණ්හාව වැඩි නෙමෙයි තණ්හාවමයි.
ආ.
හැබැයි ඔය ඔතනොත් හොඳ අර්ථයක් ගත්ත හැකි අපි දන්න විදිහට නම් තණ්හාව විචලනය වෙනෝනේ අපේ ජීවිතවල. තණ්හාව අඩුයි වැඩි කියලා.
එහෙම.
හැබැයි බුදුහාමුදුරු පෙන්න කොතනවත් තණ්හාව එහෙමයි කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ නැහැ නේද?
ඔව්.
ඒ කියන්නේ තණ්හාව නිත්‍යව කුටි පිටින් එක දිගට පවතිනවා.
ඔව්. තණ්හාවේ අඩු වැඩියක් පෙන්වන්නේ නැහැ නේ.
ඔය මාමේ අපි කතා කරන්නේ තණ්හාව අඩු වැඩි වෙනවා කියලා ඇත්තම හේතුඵල ධර්මයේ සමුදයාරසත් එන්නේ මේ ඔය අපි කතා කරන්නේ කර්මඵලවාදය. ඒ එතකොටනේ කර්මයනුව ඵලය වෙනස් වෙන්නේ.
ඔව්.
ඒක තමයි වෙනස. මම ඒකයි කිව්වේ ඔතන ඇත්තම ආර්ය ශාසනයේ තණ්හාව පවතින්නේ ප්‍රමුඛත්වය තුල නෙමෙයි අප්‍රමුඛත්වය තුල.
ඒතර උපේක්ෂාවේ අවිද්‍යාව කියන්නේ නේද?
මොකද ඇලීම ගැටීම කොහොම අයින් කරත් ওই උපේක්ෂාව කියන එක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුරු වෙන්නේ නැහැ. ඒ හින්දාම ඇලීම ගැටීම නැති වෙන්නේ නැහැ අඩු වෙලා යන විතර ටික.
ආ.
පැහැදිලිද? පැහැදිලිද කියලා මම හිතුවා.
එහෙමයි.